ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. පුණ්‍යවන්ත සත්පුරුෂේනි, අද පෝය දවසේ මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වීමට නිලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණ සිටින කල්‍යාණ මිත්‍රේනි, එමෙන්ම වෙනත් විහාරස්ථානවල සිට සම්බන්ධ වෙන පින්වත්නි, මෙරට සහ විදේශයන්හි සිට ඈතින් සිට එකතු වී සිටින හිතවතුනි, මේ වෙලාවේ කායිකව කොතනද ඉන්නේ, ශාරීරිකව නිල්ලඹද, පන්සලේද, ගෙදරද, ලංකාවේද, වෙන රටකද, එය එපමණ වැදගත් නැහැ. භාවනාවට දහමට කායිකව කොහේ හිටියත් එයින් ලොකු ප්‍රයෝජනයකුත් නැහැ. වැදගත් වෙන්නේ මානසිකව කොතනද ඉන්නේ, හදවතින් කොහෙද ඉන්නේ. මානසිකව ඉන්න පුළුවන්නේ එකම එක තැනක පමණයි, ඒ වර්තමානයේ. වෙන කොහේවත් හිතින් ඉන්න බෑ, හිතට ඉන්නත් බෑ. වෙන කොහේවත් හිතට තිබෙන එකම නිවහන මේ මොහොත, දැන් වර්තමානය. එහෙමනම් ඇයි මේ අතීතයේ ඉන්නවා, අනාගතයේ ඉන්නවා, අතීතයේ ඉන්න එපා, අනාගතයේ ඉන්න එපා, එන්න වර්තමානයට කියන්නේ? එහෙම කියන්නේ වෙන කියන්න විදිහක් නැති නිසා. හිත ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ වර්තමානයේ පමණයි. වර්තමානයේ ජීවත් නොවන හිත වෙන කොහෙවත් නැහැ. වෙන කොහෙවත් ඒ හිතට ජීවත් වෙන්න බැහැ. මේ මියගිය හිතක්. වර්තමානයේ නොඉන්න හිත මැරුණු හිතක්, අජීවී හිතක්. කායිකව සජීවී වුණත් මානසිකව අජීවී ස්වභාවයෙන් තමයි ඉන්නේ. එහෙමනම් වැඩිපුර හිත ජීවත් වෙන්නේ නැත්තම්, වැඩිපුර හිත ඉන්නේ අතීතයේ අනාගතයේ නම්, ඒ හිත මියගිය හිතක්, අජීවී හිතක්, අප්‍රාණික හිතක්, පණ නැති හිතක්. පණ නැති හිතක් දන්නේ නෑ, කිසි දෙයක් දැනගන්නත් බෑ, හැප්පුණත් තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියලා. එම නිසා වර්තමානයේ ඉන්න, වර්තමානයේ ඉන්න, ඉන්න පුළුවන් එකම තැන වර්තමානය. හිතට තිබෙන එකම නිවස, නිවහන වර්තමානයේ පමණයි. වෙන ගෙවල් නෑ හිතට, තමන්ගේ කියා. පාරේ ඉන්න පුළුවන් එහාට මෙහාට. පාරට වැටුණු මම්මුලා වූ හිතකට තමා සංසාරේ කියන්නේ. සංසාරේ යනවා කියන්නේ, සංසාරික හිත කියන්නේ ගෙයක් දුරක් නැති, ඉන්න හිටින්න තැනක් නැති, මේ මගට වැටුණු හිතක්, පාරට වැටුණු හිතක්, නන්නත්තාර වුණු රස්ත්‍යාදු ගහන රවුම් ගහන තේරුමක් නැති යෑමීම් වලින් වෙහෙසට පත්තුණු හිතකට තමා සාංසාරික හිත කියන්නේ. ඒ හිතට නිවනක් නෑ, නිවනක් නෑනේ. මේ කාන්තාරික ඇවිදින හිතකට මොන නිවනක්ද, මොන හේවනක්ද, මොන සිසිලසක්ද? මේ පිපාසිත හිතක් එහෙදුවනවා, මෙහෙදුවනවා, එතනින් ටිකක් ගන්නවා, මෙතනින් ටිකක් ගන්නවා. හැබැයි එකම තැනකින්වත් හිත පිරෙන්නෙත් නෑ, බඩ පිරෙන්නෙත් නෑ, තිබහ නැති වෙන්නෙත් නෑ. ඔහේ දුක් විඳිනවා. එහෙම දුක් විඳිමින් නිගමනයකට එනවා, මේ තමා ජීවිතය, මෙහෙම තමයි ඉන්න තියෙන්නේ, වෙන ඉන්න ක්‍රමයක් නැහැ. දෙබඳු හිතකට ඉන්න තැනක් හොයලා දෙනවා, හදලා දෙනවා භාවනාව. මේ වර්තමානයේ මේ මොහොත කියන ගෙදර මේ මොහොතේ ඉන්න පුළුවන් නම් ඒ හිතට දුකක් නැහැ, වෙහෙසක් නැහැ, අනතුරුකුත් නැහැ. සම්පූර්ණයෙන්ම නිරුපද්‍රිතයි හිත. වෙන කිසිම තැනක හිතට නැහැ ආරක්ෂාවක්, රැකවරණයක්. නැති තැනක ඒව හෙව්වට හම්බ වෙන්නේ නැහැ. නමුත් මුළු සංසාරේ පුරාම නැති ආරක්ෂාවක්, නැති පිහිටක්, නැති සරණක්, නැති සුරක්ෂිතතාවක්, නැති හැම තැනකින්ම හෙව්වා. නෑ, නමුත් ඉතින් නෑ, නැති වුණාට ඒ නැති තැන් වලමයි හෙව්වේ. ඒ සෙවීමේ නිසා ඉතින් වෙහෙසටපත් වෙනවා, ආයුෂ ගෙවෙනවා. එතකොට ඇති වෙනවා අලුත් තැනක ආය හොයන්න පටන් ගන්නවා. එතන ඇති කියා මේ විදිහට තැනින් තැනට යන අහිකුණ්ඩක හිතක් ගමනක් තමා ලැබුණේ. එහෙම හිතකට තමා මේ හොයලා දෙන්නේ තමන්ගේ කියා නිවි සැනසිල්ලේ සුරක්ෂිතව ඉන්න පුළුවන් ගයක්. වර්තමානයේ කියන්නේ උවදුරු නැති සම්පූර්ණ ආරක්ෂිත තැනක්. මෙතන නොඉන්න නිසයි හැම ප්‍රශ්නයක්ම. මෙතන ඉන්නේ නැති නිසා මානසිකව වර්තමානයේ ඉන්න ඕනේ. කායිකව කොහේ හිටියද? කායිකව භාවනා මධ්‍යස්ථානයක හිටියත්, කායිකව පරයන්කේක හිටියත් පළක් නැහැ. හිත වර්තමානයේ නැත්නම් කායිකව ඉන්න තැනයි, ඉන්න ඉරියව්වයි ගැන තියෙන සැලකිල්ල අර හිතට යොමු කරන්න පුළුවන් නම් හිත කොහෙද තියෙන්නේ, කොහෙද ඉන්න ඕනේ හිත කියා, ඒක ඊට වැඩිය වටිනවා. භාවනාවෙන් දහමින් ප්‍රයෝජන ගන්න නම් අනිවාර්යයෙන්ම හිත වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ. එතන තේරීමක් නැහැ. පුළුවන් නම් ඉන්න බැරි නම් කමක් නැහැ. එහෙම කියලා බෑ. එහෙම බුරුලක් නැහැ. මේ අකාරුණික කමක් නොවේ. කාගේවත් නපුරු අකාරුණික මේ ආඥාදායක නෙමෙයි. ඒක තමයි මේ ධර්මතාව. තිබදු ධර්මතා බොහෝමයක් තියෙනවා. සමහර රෝග සුව වෙන්න කියනවා මේවට සීනි කන්න එපා. මෙතන තේරීමක් නැහැ. කැමති නම් කන්න, අකමැති නම් එහෙම නැහැ. කන්න එපා. තෙල් කන්න එපා. ලුණු අඩු කරන්න. එහෙම කියනවා. පිටි જાති කන්න එපා. අපිට තේරීමක් දෙන්නේ නැහැ. හැබැයි කන්න පුළුවන්. අපට ඕන නම් ඉතින් කන්න පුළුවන්. විපාක විඳින්න බලාගෙන. මේ කාරණය ආදරයෙන් කරුණාවෙන් අවධාරණය කරන්නේ කායිකව කොහෙද ඉන්නේ වැදගත් නැහැ. ඉරියව්ව වැදගත් නැහැ. වැදගත් වෙන්නේ මනසින් මෙතන මේ මොහොතේ සිටීමයි. වර්තමානයේ සිටීමයි. එය දහමින් ප්‍රයෝජන ගන්න. භාවනාවෙන් විපුල ඵල නෙලා ගන්න අත්‍යවශ්‍ය වෙන සාධක කිහිපය අතර පළවෙනිම සාධකය සුදුසුකම. ඕනෑම තැනකදී වර්තමානයේ ඉන්න පුළුවන්. ඕනෑම තැනකදී. අහවල් තැනදී විතරයි වර්තමානයේ ඉන්න පුළුවන්, මෙතනදී බෑ. එහෙම කතාවක් නැහැ. වර්තමානය හැම තැනම තියෙනවා. හැම වෙලේමත් වර්තමානයේ තියෙනවා. උදේද, දවල්ද, රෑද, මහරෑද, අවසද ප්‍රශ්නයක් නැහැ. ඒ සියල්ලෙන්ම වර්තමානය නිදහස්. මේ මොහොත රඳා පවතින්නේ නැහැ. සඳුදාද, අඟහරුවාදද, ජනවාරිද, පෙබරවාරිද, මොන අවුරුද්දද, ඒ කිසිවකට. හැම වෙලේමත් තියෙනවා, හැම තැනකමත් තියෙනවා. එහෙම තවත් දෙයක් නැහැ. හොඳට බලන්න, එහෙම තව දෙයක් තියෙනවද කියලා. හැම තැනකදීම පවතින හා හැම වෙලාවෙම තියෙන තවත් දෙයක් වර්තමානයේ හැර. වර්තමානයේ දුර්ලභ නැහැ. දුර්ලභ දේවල් ලෝකේ තියෙනවා. හුස්ම වුණත් හැම තැනම නැහැනේ. වතුරයට හුස්ම නැහැ. ඒ වගේම ගොඩබිම වුණත් ආශ්වාසයට සුදුසු වායුව නැති තැන් තියෙනවා. මොනම හුලඟක්වත් නැති තැනුත් තියෙනවා. වටිනා දේවල් ගත්තත් හැම තැනම නැහැ. දුර්ලභයි. නමුත් දුර්ලභ නැති හැම තැනම හැම වෙලේම තියෙන දෙයක් තමයි වර්තමානයේ මේ මොහොත. කොහේ ගියත්, කොහේ ගියත්, ගෙදර හිටියත්, ගෙදර ඇතුළේ කුස්සියට ගියත්, නාන කාමරයට ගියත්, වැසිකිළියට ගියත්, සාලෙට ආවත්, මිදුලට බැස්සත්, පාරට ආවත්, නගරයට ගියත්, පන්සලට ගියත්, භාවනා මධ්‍යස්ථානෙට ආවත්, සල්පිලකට ගියත්, සෝනකට ගියත්, මේ ඕනෑම තැනක මොනව නැති වුණත් කවුරු නොහිටියත් වර්තමානයේ තියෙනවා. දුර්ලභ නෑ. එහෙම දුර්ලභ දෙයක් නොවේ. අනිත් හැම දෙයක්ම දුර්ලභයි. වටිනා දේවල් නොවටිනා ඒ හැම දෙයක්ම දුර්ලභයි. වර්තමානයට සාපේක්ෂව වර්තමානය හරීම සුලභයි. එපමණ සුලභ තවත් දෙයක් නැතිමුත් වර්තමානයේ ජීවත් වීම නම් හරීම දුර්ලභයි. බොහොම දුර්ලභ කාරණයක්. නැති තරම් ඉන්නේ නෑ වගේ. ඉන්න අපහසුයි වගේ. ඒට හේතු තියෙනවා. හේතු මොනවා වුණත් ඒ නිසයි පුහුණුවක් අවශ්‍ය වෙන්නේ. පුහුණුවක් ඕන වෙන්නේ මොනතරම් වර්තමානය සුලභ වුණත් හැම තැනම හැම වෙලේම පැවතුනත් එතන ඉන්න තේසි නෑ, ඉන්න පුරුදුත් නෑ, ඉන්නෙත් නෑ. එක්කෝ ආපස්සට වැටෙනවා නැත්තම් ඉස්සරහට පයින්. පුහුණුවක් ඕනේ. ඒ පුහුණුවට තමයි භාවනා පුහුණුව කියන්නේ. ඒක එක ආකාරයෙන් සක්මණින් පුහුණු වෙන්න පුළුවන්. වැඩක් කරමින් පුහුණු වෙන්න පුළුවනි. හිටගෙනත් පුහුණු වෙන්න පුළුවන්. පරයන්කේ පුළුවන්. ඕනෑම කමඨහනක් සමග මූලිකවම ලබන පුහුණුව තමා මෙතන මේ මොහොතේ සිටීම. මෙතන මේ මොහොතේ ජීවත් වෙන හිතකට තමා දහම ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, ස්පර්ශ වෙන්නේ හා වැටහෙන්නේ. මේ සියල්ල වෙන්නේ මෙතන මේ මොහොතේ ජීවත් වෙන හිතකට. ඇහෙන්නේ දහම මෙතන මේ මොහොතේ ජීවත් වෙන හිතකට. මෙතන කියන්නේ මේ ශාලාව ඇතුලේ නෙවෙයි, වර්තමානයේ ජීවත් වෙන හිතකට. ඇහෙන්නේ කන් දෙකට ඇහිම නොවේ, හිතට ඇහෙන්නේ. පේන්නේ දහම. ස්පර්ශ වෙන්නේ හා අවබෝධ වෙන්නේ. බොහෝ විට හිතන කාරණයක්, හිතන කාරණයක්, ඇහෙන ප්‍රශ්නයක්, කුතුහලයක් ඇයි මෙපමණ උත්සාහ කර, මෙපමණ බණ අහනවා, සාකච්ඡා කරනවා, පොත් කියවනවා, භාවනා කරනවා, නමුත් හිතේ වෙනසක් නැත්තේ, හිතේ පරිවර්තනයක් නොවෙන්නේ ඇයි? අපේ ගති වෙනස් වෙන්නේ නැත්තේ ඇයි? දහම අවබෝධ වෙන්නේ නැත්තේ? පිළිතුර මෙතන තියෙනවා. ඒ දේවල් පුරුද්දට කරන්න පුළුවන් චාරිත්‍රයක් ලෙස, සම්ප්‍රදායක් විදිහට, පින්කමක් විදිහට ඒ සියල්ල කරන්න පුළුවනි වර්තමානයේ ඉන්නේ නැතුව. වර්තමානයේ ඉන්නේ නැතුව බණමඩුවක ඉන්න පුළුවන් වාඩි වෙලා. ඇස් වහගෙන ඉන්නත් පුළුවන් වර්තමානයේ නොඉන්න. ඉතින් වර්තමානයේ ඉන්න නැතුව පොත් කියවන්න පුළුවන්. ප්‍රශ්න අහන්නත් පුළුවන්. උත්තර දෙන්නත් පුළුවන්. ඒ එකකටවත් වර්තමානයේ ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නයක් අහන්න වර්තමානයේ ඉන්න ඕනේ නැහැ. ආන ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්නත් පුළුවන්. මේ සියල්ල එයා බැලුවාම එක පැත්තකින් ප්‍රාතිහාරියක් වගේ පේනවා. වර්තමානයේ තමයි ඉන්න පුළුවන් එකම තැන. හැබැයි එතන ඉන්නේ නැහැ. එතන ඉන්නේ නැතුව මොනතරම් දේවල් කරනවද? ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් ක්‍රීඩා කරනවා. උයනවා, පිහිනනවා, කනවා, රහයි කියනවා. හොඳයි කියනවා. සනීපයි කියනවා. අසනීපයි කියනවා. හම්බ කරනවා, වියදම් කරනවා. රණ්ඩු වෙනවා, නඩු කියනවා, දිනනවා, පරදිනවා. ලෙඩ වෙනවා, සනීප වෙනවා. වයසට යනවා. මැරෙන්න යනවා. ආපහු එනවා. ඉතින් මැරෙනවා, ආපහු උපදිනවා. මේ සියල්ල වෙනවා, සියල්ල කරන්නත් පුළුවනි. ඔය ආවට ගියාට, ආවට ගියාට ওই ටික සියල්ල වෙනවා. ඔය හැම දෙයක්ම වෙනවා ආවට ගියාට. හරියට වෙන්නේ වර්තමානයේ හිටියොත් තමයි මේ සියල්ල හරියට කරගන්න පුළුවන්. හැම දෙයක්ම අධ්‍යාපනයෙන් පටන් ගත්තහම, ඉගෙන ගැනීමෙන් පටන් ගත්තහම මරණයේ තෙක් සියල්ලම නිවැරදිව නූලට, සිතට, අකුරට, ඉලක්කමට නැවත ආපහු වැරදි හදාගන්න සිදු නොවන ආකාරයට. දැන් නැවත නැවත එකම පන්තියට එන්න වෙනව නම් ඒ කියන්නේ එතන ප්‍රශ්නයක්නේ. එහෙම එන්න නැති වෙන්න ඒ කළදී අංග සම්පූර්ණ කළොත් නැවත ඒ දේ කරන්න ඉන්න වෙන්නේ නැහැ. භාගිත කාලට කළොත් තමයි ආපහු 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 සම්පූර්ණයෙන්ම ඒක හරියට කෙරෙනකල් කවදා හරි නැවත නැවත ඉන්න වෙන්නේ. එතකොට මේ සියල්ල ජීවිතේ අංග සම්පූර්ණව පරිපූර්ණව අවසාන වතාවට නිම කරන්න පුළුවන් වර්තමානයේ සිටීමෙන්. ඔය හැම දෙයක් ඉගෙන ගැනීමෙන් පටන් ගත්තහම ඒ ජීවිතේ යන ගමනක් තියෙනවනේ. අධ්‍යාපනය හරහා, ක්‍රීඩා හරහා, විනෝදය හරහා, රැකියා හරහා, සමාජ සේවා හරහා, ආගමික කටයුතු හරහා, අසනීප වීම හරහා, මහලු විය හරහා, මරණය තෙක් මේ සියල්ලම හරියට තේරුම් අරගෙන කළ යුතු දේ කරන්න පුළුවන් අඩුවක් නොවන විදිහට. මැරෙන්නත් පුළුවන්. ආය මැරෙන්න වෙන්නේ. ඒක හරියට මැරුන් නැත්තන්නේ ආය මැරෙන්න වෙන්නේ. එහෙම වෙන්නේ. ප්‍රාතිහාරියක්. එහෙම ප්‍රාතිහාරියක් තවත් නැහැ මේ වර්තමානයේට පාන්ට පුළුවන් ප්‍රාතිහාරියය අතීතයට බෑ. අතීතේ මොනතරම් පොහසත් වුණත්, දැනුමින් පිරිපුන් වුණත් අතීතයේ, අතීතයේ මොනතරම් දේ දන්නවද? ඔය සියල්ල දන්නේ අතීතේනේ. භාෂා දන්නේ අතීතේ. අතීත දැනුමනේ භාෂාව. මේ භාෂා එකක් දන්නවනම් දෙකක් තුනක් හතරක් ඒ තරමට අතීතයේ පොහොසත් දැනුමින්, මේ භාෂා දැනුමින්. ඒක විශේෂ දැනුම අරන් බලන්න. මොනතරම් විශේෂයන් දන්නවද අතීතේ? මොනතරම් ශිල්ප දන්නවද? එහෙන් බැලුවහම අතීතේ තමයි පොහොසත්. ওই කාල තුනෙන් පොහොසත්ම කාලයේ අතීතේ. අනාගතයේ මුකුත්ම දන්නේ නැහැ නේ. අතම දැනගන්න ඉපදිලාවත් නැහැ නේ. දැන් අතීතේ තමයි බලවත්ම. පොහොසත්. මහ ගබඩාවක්. නමුත් ඒ සියල්ල දන්නා අතීතේටත් බෑ මේ ප්‍රතිහාරය කරන්න. මොන ප්‍රතිහාරයේද? කවුරු කරන ප්‍රතිහාරයේද? මේ වර්තමානයේ කරන ප්‍රතිහාරය. එනිසා අතීතේ නැවත 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 එකම දේ පුන පුනා කරනවා. එයාට කරන්න වෙනවා. ඉවරයක් නෑ. ඒ අතින් අතීතය හරිම දුප්පත්. දැනුමින් පොහසත් වුණත් අතීතේ දුප්පත්. දුර්වලයි. කිසිම දෙයක් එයාට හරියට කරන්න බෑ. නැවත ඒ දේ කරන්න එතෙන්ට එන්න වෙන්නේ නැති විදිහට යමක් කිරීමේ හැකියාව අතීතයට නෑ. මොන තරම් ගෙන ගත්තත් මොන තරම් දැනුමක් තිබුණත් තව කොපමණ ඒ දැනුම ගත්තත් නමුත් ඒ කිසිවක් දන්නේ නැති වර්තමානයට පුළුවනි ඒ සියල්ල දන්නා අතීතයට කල නොහැකි ප්‍රාතිහාර්යය පාන්න. සාමාන්‍ය හිතක් සිදුවීම් ඇතුළේ ජීවත් වෙන්නේ සිද්ධිය ඇතුළේ. මේ සිදුවීම් ඉවරයි. සිද්ධියක් ඉවරයි. එකක් නෙමෙයි ඉතින් ඕනෑම සිදුවීමක් ඉවර වෙනවා. ඉවර වුණාට ඒ ඉවර වුණු සිදුවීම් ඇතුළේ තමයි සාමාන්‍ය හිත ජීවත් වෙන්නේ සිද්ධිය ඇතුළේ. සියලුම සිදුවීම් ඇතුළේ හිතට ඉන්න බෑ. හිතට පුළුවන් එක සිදුවීමක එක වෙලාවෙ ඉන්න. එහෙම ඉතින් තෝරගත්ත සිදුවීම් ටිකක් තියෙනවා හිත. තමන්ගේ පුරුදු අනුව, රුචි අරුචිකම් අනුව, ඇබ්බැහිවීම් අනුව හිත තෝරගන්නවා. මේ අප්‍රමාණ වූ ඉවර වුණු සිදුවීම් වලින් එකක්, දෙකක්, තුනක් හිත තෝරගන්න. ඉතින් තෝරගෙන ඒ සිදුවීම ඇතුළේ ඉන්නවා. සිද්ධියක පුද්ගලයොත් ඉන්නවා. තවත් අය ඉන්නවනේ සිදුවීම වෙන වෙලාව. ඒ අය කියූ දේත් තියෙනවා, කළ දේත් තියෙනවා. ඒ සිද්ධිය ඇතුළේ ජීවත් වෙමින් අර පුද්ගලයන් සමග ඒ සිදුවීමට අදාළ ආකාරයට සම්බන්ධව ඉන්නවා. හොඳින් හෝ නරකින්. සිද්ධි හරහා තමයි ලෝකේ දකින්නේ සාමාන්‍ය හිත. සිද්ධි හරහා, අතීත සිදුවීම් හරහා. හොඳ නම් හොඳයි, නරක නම් නරකයි, කළු නම් කළු, සුදු නම් සුදු. ඒ කළුත් පරණයි, සුදුත් පරණයි. ඒ හොඳත් ඉවරයි, නරකත් ඉවරයි. ඒවා ඉවර වෙලා. නමුත් අර සිදුවීමක් ඇතුළේ ජීවත් වෙන හිතට ඒක ඉවර නෑ. ඒ හොඳ ඉවරත් නෑ, නරක ඉවරත් නෑ. කළු නම් කළුම තමයි, සුදු නම් සුදුම තමයි. හැම සිදුවීමකම ධර්මතාව, ස්වභාවය තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නෙත් නැහැ. මොකද හැම සිදුවීමකම ධර්මතාව පටන් ගන්නවා, සිදු වෙනවා, ඉවර වෙනවා. දැන් මේ මූලික ලක්ෂණ තුනෙන් තොර සිදුවීමක් තියෙනවද? හොඳට කල්පනා කර බලන්න, මෙනෙහි කර බලන්න, ආවර්ජනා කර බලන්න හිතවතුනි. මොනම සිදුවීමක්වත් මොනතරම් වටිනවා කියන, නැවත නැවත මතක් කරන, කතා කරන්න කැමති, මතක් වන විට, කතා කරන විට සතුටින් ඉහවහා යන ඕනෑම සිදුවීමක්, ඕනෑම ජයග්‍රහණයක්, සමත්වීමක් අරගෙන බලන්න. ඒ සිදුවීමට කලින් එහෙම දෙයක් තිබුණේ, එහෙම දෙයක් වෙන්න පටන් ගත්තා, උනා, ඉවර උනා. එවගේම අමතක කරන්න හදන සිදුවීමක් කරගෙනත් බලන්න ඕනෙම අමතක කරන්න හදන හරිම අසතුටුදායක අප්‍රසන්න වේදනාකාරී වෙන්න පටන් ගන්නවා වෙනවා වෙලා ඉවරයි. මේ තමා සියලු සිදුවීම් පිළිබඳ මූලික ධර්මතාව. මේ ධර්මතාවයට පටහැනි මේ ධර්මතාවය වළංගු නොවන ක්‍රියාත්මක නොවන එකම එක සිදුවීමක්වත් හොයාගන්න පුළුවන්ද අතීතයෙන්? එකපාරට ඔව් හෝ නෑ කියන්නේ නැතුව ටිකක් ඒ ගැන බලන්න. සිදුවීමක් දෙකක් අරගෙන බලන්න. එහෙම දෙයක් තිබුණ නෑ ඊට විනාඩියකට කලින්. ඊට පස්සේ වෙන්න පටන් ගත්තා. වුණා. ඉවර වුණා. එහෙම නැති එකම එක සිදුවීමක්වත් ඔය ලක්ෂණ තුනින් තොර ඇතිවීම, පැවතීම, නැතිවීම, ඉපදීම, වෙනස්වීම හා මිය යෑම, හට ගැනීම, පැවතීම, නිරුද්ධ වීම. භාවනා කමඨහන් සොයන විශේෂයෙන් අහනවනේ මේ විපස්සනාවට කොහොමද හරවන්නේ භාවනාව? මේ සමත භාවනාව කොහොමද විපස්සනාවට හරවන්නේ කියා. මේ සමත භාවනාවක් කළත් නොකළත් විපස්සනා කමඨහනක් අවශ්‍ය නම් සරල කාටත් කළ හැකි සහ කළ යුතු මෙන්න හොඳම කමඨහන. මේ විමර්ශනය විපස්සනාව කුමක්ද? යම්තාක් සිදුවීම් ඔළුවේ තියෙනවද? උණු මතකේ විවිධ ගබඩාවල ගබඩා කරලා තියෙන සතුටුදායක අසතුටුදායක හොඳ නරක ලස්සන අවලස්සන ඕනෑම ආකාරයක ඒ අල්මාරියක් කරලා ඒ සිදුවීමක් අරන් බලන්න, දෙකක් අරන් බලන්න, කීපයක් මතක් වෙන සිදුවීම මේ ලක්ෂණ තුන නැද්ද කියා. සිදුවීම වෙන්න මොහොතකට කලින් එහෙම දෙයක් තිබුණේ නැහැ. ඊට අවුරුද්දකට කලින් තිබුණෙත් නැහැ, මාසෙකට කලින් තිබුණෙත් නැහැ, සතියකට කලින් තිබුණෙත් නැහැ, දවසකට කලින්, වරුවකට, හෝරාවකට, විනාඩියකට, තත්පරයකට කලින් තිබුණෙත් නැහැ. වෙන්න පටන් ගත්තා. වුණා. ඉවරයි. මේ දෙකක් තියෙන්නේ නෑ ලක්ෂණ. මේ තුනම. එකක් කොහොමත් නෑ. තනිකර එකක් පවතින්නේ නෑ. දෙකක් පවතින්නේ නෑ. හැම සිදුවීමකටම සාධාරණ මේ ධර්මතා තුනම. කියන්නේ හට ගැනීමකින් තොරව පැවතීමක් හෝ නිරුද්ධ වීමක් නැහැ. කියන්නේ හටගත්තේ නැත්නම් එහෙම සිදුවීමක් වෙන්න පටන් ගත්තේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඉතින් උනේ නැත්තම් ඉවර වෙන්නේත් නැහැ. ඒ වගේම හටගෙන ඉවර නොවුණු සිදුවීමකුත් නැහැ. ඉවර වීම විතරක් තියෙන සිදුවීමුත් නැහැ. දිගටම වෙමින් තියෙන එහෙම නැත්තම් නොවෙන. එහෙම නැහැ. හොඳට බලන්න. මේ ලක්ෂණ තුන හැම සිදුවීමකම මුල, මැද, හා අග. මුල, මැද, හා අග. ඒ සිදුවීම් හොඳ වුණත් නරක වුණත් මේ නරක සිදුවීම් වලට පමණක් හොඳ සිදුවීම් වලට එහෙම නැහැ හැම සිදුවීමකට මොනතරම් වියදම් කළත් එහෙම සිද්ධියක් හදාගන්න මට හුඟක් වියදම් කරනවා මේ කොච්චර වියදම් කළත් මේ ලක්ෂණ තුන තියෙනවා ඒවා වෙනස් කරන්න බෑ මුදල්ලට වෙන බලයකට වෙනස් කරන්න බෑ කිසිම සිදුවීමක් මේ හට ගැනීම පැවතීම නැතිවීම මේ ලක්ෂණ එහෙමනම් මේ ඇත්ත මේ ඇත්ත බව පේනවනේ මේ තමයි ඇත්ත මේ ඇත්ත නොදකින හිත තමා එහෙම සිද්ධියක් දෙකක් අරගෙන ඒ සිදුවීම ඇතුලේ හැමදෑම ඉන්න උත්සාහ කරන්නේ මතකයෙන් මතකයෙන් ඉන්න බලනවා මතක් කර කර ඉන්න බලනවා මතක් කර කර හැමදෑම ඉන්න බෑ. අමතක වෙනවා. මතකයේ ස්වභාවයත් ඔය ලක්ෂණ තුනම තමයි. මතක් වෙනවා. මතක් වෙයි වෙලා ටික වෙලාවක් තියෙනවා අමතක වෙනවා. කිසිම මතකයක් තිබුණාද දවස් ගණන්? එක දිගට අමතක නොවි. ආයෙත් මතක් කරගන්න. ආයෙත් මතක් කරගන්න. මේ තමයි බොළඳ හිත පරිණත නොවුණු හිත සිදුවීම ඇතුලේ ජීවත් වෙනවා සිද්ධිය ඇතුලේ පරණ සිද්ධිය ඇතුලේ ජීවත් වෙනවා එහෙම හිතකට ඇත්ත කුමක්ද ඒ සිද්ධිය සිද්ධිය තමයි ඇත්ත එහෙම හිතක් පිළිගන්නේ සිදුවීම කරහා හිතුන කාරණේ තමයි වෙන ඇත්තක් නැ වෙන ඇත්තක් දැනගන්න ඕනෙත් නැ කියන ඒ අපි ඕනෑම කෙනෙකු ගැන කතා කරන විට හරි හොඳ කෙනෙක් කියන්නේ කිසියම් සිදුවීමකදී හොඳ අත්දැකීමක් අපට ලැබුණා ඒ තැනැත්තා හිටිය සිදුවීමකදී අපට හොඳ අත්දැකීමක් ලැබුණාම අප කියනවා එයා හොඳ කෙනෙක් ඒ සිදුවීමේදී තව කෙනෙක් කියන්න පුළුවන් නෑ එයා තරක කෙනෙක් මොකද එයාගේ අත්දැකීම වෙනස් ඒ සිදුවීමට හැබැයි එයා ඒ සිදුවීමට පමණයි සාධාරණ සියලු සිදුවීම් වලට ඒක වළංගු වෙන්නේ නෑ හොඳත් වළංගු වෙන්නේ නෑ නරක වළංගු වෙන්නෙත් නෑ නමුත් සිදුවීමක් ඇතුළේ හිරවුණු හිත සිදුවීමක සිරකරුවෙකු බවට පත්වුණු සිතට අර වෙනස් වෙන ඇත්ත පේන්නේ සත්‍ය වෙනස් වෙනවා මෙහෙම කීවහම හිතේ ගැටුමක් එන්න පුළුවන් මේ සත්‍යයේ සදාකාලිකයි ඒක පරම සත්‍යය සත්‍ය වෙනස් වෙන්නේ නැහැ එහෙමනේ අපි හිතන්නේ සත්‍යයක් නම් ඒක සත්‍යයක් ඒක වෙනස් වෙන්න බෑ වෙනස් වෙනවා කියන එක තමයි ඇත්ත. වෙනස් වීම තමයි ඇත්ත. වෙනස් නොවීම නොවේ ඇත්ත. සත්‍යේ නම් වෙනස් වීමයි. හැම දෙයක්ම වෙනස් වෙනවා. හැම දෙයක්ම වෙනස් වෙනවා. ධර්ම වෙනස් වීම පිළිබඳ සත්‍යය ආවරණය කරගන්නවා. අන්ධ වෙනවා ඒ සත්‍යයට. සිදුවීමක් දෙකක් තුනක් ඇතුලේ ජීවත් වන්න හදන බොළඳ හිතට. එබඳු හිතක් පවතින්නේ තමන්ගෙම හීනයක් ඇතුලේ. ඒ හීනේ ඇතුලේ හොඳ අයත් ඉන්නවා, නරක අයත් ඉන්නවා, සත්පුරුෂයනුත් ඉන්නවා, අසත්පුරුෂයනුත් ඉන්නවා. හැම දෙනාම ඉන්නවා. ඒ හීනෙට අදාළව, හීනෙට සාපේක්ෂව. හීනේ තමයි ඇත්ත. උදේ ඇහැරෙන විට එකම ගෙදර නිදාගෙන හිටියත්, එකම කාමරේ නිදාගෙන හිටියත්, එකම සයනේ එකම ඇඳ බෙදාගෙන නිදාගෙන හිටියත්, ඇහැරෙන්නේ වෙනස් හීනවලින්. එකම හීනෙන් නොවේ ඇහැරෙන්නේ, වෙනස් වෙනස් හීනවලින්. හීනේ පොදු නෑ, පොදු කරන්නත් බෑ හීනයක්. හීනේ හරීම පෞද්ගලිකයි. එබඳු හිතක් හරීම පෞද්ගලික හිතක්, පොදු හිතක් නොවේ. සිද්ධි ඇතුළේ ජීවත් වෙන හිත් හරීම පටුයි, පුද්ගලිකයි. හැබැයි එබඳු හිතක් උත්සාහ කරනවා හැම දෙනාටම ඒ හීනය පෙන්නන්න. තමන් දුටු, තමන් රැවටුණු හීනය අනිත් අයටත් පෙන්නන්න උත්සාහ කරනවා. මේ තමයි අප කවුරුත් කරන දේ. ඔය තර්ක කරන්නේ, වාද කරන්නේ, විවේචනය කරන්නේ, කෙනෙක් ගැන තව කෙනෙකුට යමක් කියන්නේ, හොඳ හෝ නරක කියන්නේ, මෙන්න මේ මූලධර්මයේ උද කුමක්ද? අප දුටු හීනයක් තියෙනවා. අප කියන්නේ තනියම එක්කෙනා දුටු හීන තියෙනවා. අනික් කෙනා ඒ හීන දැකලා නැහැ, දකින්නත් බෑ. හැබැයි අප උත්සාහ කරනවා ඒ හීනේ යාට පෙන්වන්න, අනිත් අයට පෙන්වන්න. මාධ්‍ය වලින් කරන්නේ ඒ තමයි. මාධ්‍ය වලින් විශාල පිරිසකට ඒ මාධ්‍යයට පෙන්වන්න ඕනේ හීනය පෙන්වනවා. මේ මාධ්‍යයට වශී වුණු, මාධ්‍යයට මෝහණය වුණු, මේ මෝහන නින්දේ සිටින සිත්වලට ඒ හීනය පේනවා. ඉන් තවත් මාධ්‍යයක් ඒ සිදුවීමම වෙනස් ආකාරයක හීනයක් විදිහට පෙන්නනවා. ඒ මාධ්‍යයට වශී වුණු, මෝහනයේ නිද්‍රාවට පත් වුණු හිත් ඒ හීනේ තමයි දකින්නේ. ඇත්ත පිළිගත්ත කියා කියනද? මේ කාරණේට තමා කියන්නේ ඇත්ත පිළිගත්ත කියා. මොන ඇත්තද? තමන් රැවටුණු කාරණයට අනිත් අයත් රැවටුණාම ඒට භාවිතා කරන සම්භාව්‍ය යෙදුම තමා ඇත්ත පිළිගත්ත. මම ඇත්ත දැක්කා. හිතවතුනි, කියන කෙනා ඇත්ත දැකලත් නැහැ. අහනයිට ඉතින් කොහොමත් ඒ ඇත්තක් නැති දෙයක් කීවා කියලා දැනගන්න ඇත්තක් නෑ. එතන රැවටෙන්න පුළුවන්. රැවටීමක් මිස යථාර්ථයක් එතන නෑ. මේ යථාර්ථය ගැන හැඟීමකුත් නෑ. සාමාන්‍ය හිතට යථාර්ථය කුමක්ද? සිද්ධි ඉවරයි. එහෙම සිදුවීමක් නෙ ඉවරයි. සජීවී මේ වෙලාවේ වෙන දේ පමණයි. මේ මොහොතේ සිදුවන දේ පමණයි සජීවී. මේ මොහොතේ සිදුවන දේ දන්නේ නැහැ. අර අතීත සිද්ධියක් ඇතුලේ හිර වුණු හිතට. මේ කනගාටුදායක කාරණයක් බොහොම සංවේගජනක දෙයක් හිතවතුනි කුමක් නිසාද? මේ ඇත්ත කියා බොහෝ විට බොළඳ හිත රැවටෙන්නේ තමන්ගෙම සිතිවිලි වලට. තමන් හිතන්න කැමති ආකාරයට. තමන් දකින්න කැමති, අහන්න කැමති, විඳින්න කැමති ආකාරයට තමා සත්‍යයේ කියා රැවටෙන්නේ. එහෙම හිතකට සත්‍ය අවබෝධයක් වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධයක් වෙන්නේ නැහැ. අවශ්‍ය තරම් මැජික් කාරයක් වගේ, ඉන්ද්‍රජාලිකයක වගේ සිටිවිලි මවන්න පුළුවන්. මවන සිටිවිල්ලට අනුව හීන දකින්න පුළුවන්. ඇහැරගෙනත් හීන බලබල ඉන්න පුළුවන්. ඒ සිටිවිල්ලට අනුව තමා හීනේ නිර්මාණය වෙන්නේ. ඒ විදිහට හීනේ සිටිවිල්ලට අනුව එහෙම දෙයක් පේනවා, ඇහෙනවා. ඒ තමයි ඇත්ත. වර්තමානයේ ජීවත් වීම ඒ නිසා ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. දැන් සිද්ධියකින් එළියට එන්න. එළියට આવොත් තමයි සිද්ධිය පේන්න පුළුවන්. සිද්ධියක් පේන්න පටන් ගන්න සිද්ධියෙන් එළියට ආවහම. වර්තමානයේ සිටින හිතට තමා පේන්නේ සිදුවීමක් පටන් ගන්නවා, ඒ සිද්ධිය වෙනවා. ඉවරයි. ආවර්ජනය කරන්න පුළුවන්. වර්තමාන හිතට තමයි හොඳටම ආවර්ජනය කරන්න පුළුවන්. කොහොමද උනේ, මොකද්ද උනේ? ආපහු බලන්න පුළුවන්. ආපහු බැලීම එකක් ඉවර වුණු සිද්ධියක් මතකයට ගිහිල්ලා ඒ සිද්ධිය ඇතුළේ ජීවත් වීම තවත් දෙයක්. අප ඔය කර්ම රැස් කරන්නේ සිද්ධි වලට. සිදුවීම් වලට තමා කර්ම රැස් කරන්නේ. පුණ්‍ය කර්ම, පාප කර්ම, මේ කර්ම වර්ග දෙකම රැස් කරන්නේ සිද්ධි වලට. සිදුවීමක් ගැන හිතන විදිය, සිදුවීමක් ගැන කතා කරන විදිය, සිදුවීමකට ප්‍රතික්‍රියා දක්වන ආකාරය අනුව තමයි පුණ්‍ය කර්මයක් වෙන්නේ, පාප කර්මයක් වෙන්නේ. එහෙම නැතුව පුණ්‍ය කර්ම පාප කර්ම කියා සිද්ධි වර්ග නැහැ. මෙන්න මේ සිද්ධිය පිනක්, මේ සිද්ධිය පවක් කියා එහෙම සිද්ධීන් වර්ග කරලා නැහැ. වර්ග කරන්නවත් බෑ, ලැයිස්තුගත කරන්නවත් බෑ. පිං පව් කියා සිද්ධියක් ගැන හිතන විදිය, සිදුවීමක් ගැන කතා කරන විදිය සහ සිදුවීමකට ප්‍රතික්‍රියා දක්වන ආකාරය අනුව තමයි පිනක් හෝ පවක් වෙන්නේ, කර්මයක් වෙන්නේ. ඔ කර්මයක් නොවෙන්නේ, පිනක් පවකුත් දෙකම නොවෙන්නේ, මේ මුකුත්ම වෙන්නේ නැති නිසා නොවේයි. සිදුවීම් වෙනවා. ඒ සිදුවීම් ගැන හිතන විදිහ වෙනස් කරගත්තහම, ඒ සිදුවීම් ගැන කතා කරන විදිහ වෙනස් කරගත්තහම, සිදුවීම් වලට අප ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන විදිහ වෙනස් කරගත්තහම පව පිනක් කරගන්න පුළුවන්, පින පවකුත් වෙනවා. ඒ වෙනස් කරගත්තාම ඒ කොයි වෙනස් කරගත්ත ආකාරය අනුව පින පව සිදු වෙනවා. හා පින් පව දෙකෙන්ම නිදහස් වෙන්නත් පුළුවන්. මේ සිද්ධි නැති කළා නෙවෙයි. සිද්ධි නැති කරන්න බෑ. නරක සිදුවීම් හොඳ සිදුවීම් කියලා හැම දෙකක් නැහැ. සිදුවීම් සිදුවීම්. ඇසීම් ඇසීම්, ශ්‍රවණයන් ශ්රවණයන්, දැනීම් දැනීම්, ස්පර්ශයන්, දැකීම් ඇහැට රූප පෙනීම, ඒවා රූප පෙනීම. ඒ වගේ පිනකුත් නැහැ පවකුත් නැහැ. ওই කිසියම් ශ්‍රවණයක පිනකුත් නැහැ පවකුත් නැහැ. ඇසීමක තියනවද? කනට ඇහෙන ශබ්ද තියනවද? පුණ්‍ය ශබ්ද, පාප ශබ්ද කියලා දෙකක්. පේන රූපවල තියනවද? වර්ණවල, හැඩවල. සුවඳ ස්පර්ශයන්ගේ, රසවල එකකවත් මතකෙත්. මේ හැම සිදුවීමක්ම කර්මයෙන් නිදහස්. හැම සිදුවීමක්ම කර්මයෙන් නිදහස්. සිද්ධියකට කර්ම කරන්න බෑ. කර්මයක් කිරීමේ හැකියාව මොනම සිද්ධියකටවත් නැහැ. කර්මයක් කරගන්නව නම් කරගන්නේ ඒ සිද්ධියට අප සම්බන්ධ වෙන ආකාරය අනුව. හිත සම්බන්ධ වෙලා ඒ ගැන හිතන විදිය, කතා කරන විදිය, ක්‍රියා කරන ආකාරය. පිනක් කරගන්න ඕන කෙනාට පිනක් කරගන්න පුළුවන්. පවක් කරගන්න ඕනේ වුණත් නැතත් ඒ විදිහට නම් හිතන්නේ පවක් වෙන ආකාරයට නම් කතා කරන්න හිමනම් ක්‍රියා කරන්න හිමනම් වෙන්නේ පවක්. හිතන්න කියන්න කරන්න දෙයක් නැත්නම් එතන හිතන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. හැබැයි සිද්ධිය වෙනවා. ඒ සිද්ධිය ගැන හිතන්න දෙයක් නැත්නම් නොහිත ඉන්නවා. කතා කරන්න දෙයක් නැත්නම් නිහඬව ඉන්නවා. කරන්න දෙයක් නැත්නම් නිෂ්ක්‍රියව ඉන්නවා. සිද්ධියක් තියෙනවා. සිදුවීම් නැත්තේ නේ. මෙතන නැත්තේ ඒ ගැන සිතීම්, කතා කිරීම, හා ක්‍රියා කිරීම අවශ්‍ය නැත්නම් එතරම් මොනම කර්මයක්වත් වෙන්නේ නැහැ. පිනක් වෙන්නෙත් නැහැ, පවක් වෙන්නේ. ඒ වගේම පිනක් හෝ පවක් නොවන විදිහට හිතන්නත් පුළුවන්. කතා කරන්නත් පුළුවන්, ක්‍රියා කරන්නත් පුළුවන්. අපේක්ෂාවකින් තොරව හිතන්න පුළුවන් නම්, බලාපොරොත්තුවකින් තොරව, තමන්ට යමක් ගන්න බලාපොරොත්තුවකින් තොරව, තමන්ගේ සැඟවුණු න්‍යාය පත්‍රයකින් තොරව, අනාගත අපේක්ෂාවලින් තොරව හිතන්න පුළුවන් නම්, කතා කරන්න පුළුවන් නම්, ක්‍රියා කරන්න පුළුවන් නම් ඒක කර්මයක් වෙන්නේ නැහැ. ආකාර හතරක්. හතරක් තියෙනවා. පළවෙනි ආකාරයේ තමයි පුණ්‍ය කර්ම සිදුවන ආකාරයට හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. හිත පැහැදෙන විදිහට, තමන්ගේ හිත පැහැදෙන විදිහට හිතන්න පුළුවන්. අනිත් අයගේ හිත පැහැදෙන විදිහට කතා කරන්නත් පුළුවන්, ක්‍රියා කරන්නත් පුළුවන්. එතන පිනක්. තමන්ගේ හිත විදෙන විදිහට අප්‍රසාදයට පත් වෙන විදිහට හිතන්න පුළුවන්. අනිත් අයගේ හිත අප්‍රසාදයට පත් වෙන විදිහට කතා කරන්නත් පුළුවන්. එහෙම ක්‍රියා කරන්නත් පුළුවන්. එතකොට කියනවා නම් පාප කර්ම කියලා. එතනදී ඒ සිතීමෙන් කීමෙන් කිරීමෙන් නිෂ්පාදනය වෙන්නේ, උත්පාදනය වෙන්නේ, ජනනය වෙන්නේ, ඒ ජනනය වෙන ශක්තිය අනාගතේ කිසියම් තැනක කිසියම් මොහොතකදී තමන්ට දුක් විපාක සහිත, ඒ කියන්නේ දුක් සහගත සිදුවීමක් නිර්මාණය කිරීමේ හැකියාවෙන් යුක්ත. ඒවට තමයි පාප කර්ම කියන්නේ. දැන් සිද්ධියක් ගැනනේ අප හිතුවේ. අපේ හිත රිදෙන විදිහට, අපේ හිත අප්‍රසාදයට පත් වෙන විදිහට, ඊළඟට අනිත් අයගේ හිත අප්‍රසාදයට පත් වෙන විදිහට කතා කළේ, ක්‍රියා කළේ සිද්ධියකටනේ. එහෙමනම් එයින් එහෙම සිටීමෙන් එහෙම හිතුවහම ශක්තියක් උපදිනවා. ඒට තමයි පාප කර්මය කියන්නේ. ඒ පාප කර්මයේ ස්වභාවය කුමක්ද? මතු. එතන නෙමෙයි මතු. කවදා හරි දවසක කොතනකදී හරි. එතනදිත් නෙමෙයි. ඒ මොහොතෙත් නෙමෙයි, එතනදිත් නෙමෙයි. කවදා හරි දවසක කොතනකදී හෝ තමන්ට රිදෙන සිදුවීමකට මුණ දෙන්න වෙන එක. එහෙම සිදුවීමක් ඒ ශක්තියට පුළුවන් නිර්මාණය කරන්න. අනිවාර්ය නැහැ. අනිවාර්යම වෙනවා කියන්න බෑ. හැබැයි හැකියාවක් තියෙන. ඒක කවද වෙයිද, කොතන වෙයිද, එතනදී අපි කොයි වගේ ඉඳීද කියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ කලින් දැනුම් දීලා ලියුමක් එවලා appointment එකක් දාලා නෙමේ කර්ම විපාක එන්නේ. එහෙම එන්නේ නැහැ කර්ම විපාක. මේ පුණ්‍ය කර්මත් ඒ වගේ. කිසියම් සිදුවීමක් ගැන අපේ හිත පැහැදෙන ආකාරයට හිතනවා. හිත පැහැදෙන්න ඕනේ කියලා. ඉන් තවත් හිතනවා මට පුළුවන් නම් මේ අනිත් අයගේ හිත පැහැදෙන විදිහට කතා කරන්න, ක්‍රියා කරන්න, ඒක මට හොඳයි, ඒ ඇයටත් හොඳයි. එහෙම ක්‍රියා කරාම, කතා කළාම එයින් එතනිනුත් උපදිනවා ශක්තිය, පුණ්‍ය ශක්තිය. ඒ පුණ්‍ය ශක්තියටත් පුළුවන් කමක් තියෙනවා අනාගතයේ දවසක කොතනකදී හරි යහපත් සිදුවීමක් නිර්මාණය කරන්න. සිදුවීමක් නිර්මාණය කරන්න. යහපත් කෙනෙකු නෙමෙයි, සිද්ධියක් නිර්මාණය කරන්න පුළුවන්. අපට මුණ ගැහෙනවා. ඒ සිද්ධියේ අපට මුණ ගැහෙන සිද්ධියක් තමයි නිර්මාණය වෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි, අප නැති තැනක නෙවෙයි. ඒ කර්මය කළ කෙනා, ඒ කළ කෙනාගේ පරම්පරාවේ, ඒ කියන්නේ චිත්ත පරම්පරාවේ කිසියම් සිතකට මූණ පාන්ට වෙන සිදුවීමක් තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි එතනදී ඒ හිත මොන විදිහට ඒ සිද්ධිය බාරගනීද නැද්ද කියන්න දන්නේ. ඒක තීරණය කරන්න බෑ කර්මයට. මේ කාරණේ පැහැදිලිව තේරුම් ගන්න. මේක ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් කර්මයේ පිළිබඳ අපිට මේ කාරණියත් එක්ක අවබෝධයක් තියෙන්න ඕන. මොකද දැන් කර්මයක් වෙන හැටි පැහැදිලිනේ. කර්මයක් වෙන්න සිද්ධියක් ඕන. මොනවාරි සිදුවීමක්. හැබැයි සිදුවීමක් වුණු පමණින් කර්මයක් වෙන්නේ නැහැ. ඒ සිද්ධිය ගැන හිතන්න ඕන. හිතුවහම මනෝ කර්ම. කතා කළොත් වචී කර්ම, කම්ම. ක්‍රියා කළොත් කාය කම්ම. මනෝ කම්ම, වචී කම්ම, කාය කම්ම. මේ තුන් ආකාරයක කර්ම වෙනවා. ප්‍රසාදයෙන් පිරිසිදු හිතකින් නම් හිතුවෙක් කතා කළේ, ක්‍රියා කළේ ඒක පිනක්. ඒකට කියනවා පුණ්‍ය කර්මයක් කියලා. සිද්ධිය මොකක් වුණා? සිද්ධිය හොඳද නරකද වැදගත් නෑ මෙතන. පුණ්‍ය කර්මය. ඒ පුණ්‍ය කර්මයක හැකියාව තමා අනාගතේ, අනාගතේ කියන එක දන්නේ නෑ. දන්නේ නැතිකමනේ අනාගතේ කියන්නේ. දන්නවනම් වර්තමානේ. අනාගතේ කියන්නේ කවද හරි දවසක කොතනකදී හෝ මේ චිත්ත පරම්පරාව පැවතුනොත් මේ චිත්ත පරම්පරාව දිගටම ගියොත් ඒ චිත්ත පරම්පරාවේ කිසියම් පුරුකකට කිසියම් සිතකට මුහුණ පාන්ට වෙන ප්‍රසන්න සිද්ධියක් නිර්මාණය කරන්න පුළුවන් අර කර්මයට පුණ්‍ය කර්මයට පුළුවන් හොඳ සිද්ධියක් නිර්මාණය කරන්න යහපත් සිද්ධියක් ඒ වගේම කෙනෙකු අනිත් පැත්තට හිතුවොත් සිද්ධියක් ගැන උපදින්නේ පාප කර්ම ඒ පාප කර්මයටත් පුළුවන් යම් තාක් මේ චිත්ත පරම්පරාව යනවද සංසාරේ ඒ කොතනකදී හරි ඒ චිත්ත පරම්පරාවේ එතෙන්දී එතෙන්ට මූණ දෙන්න සිද්ධියක් නිර්මාණය කරන්න කටුක දුක්ඛදායක. මේ සංකීර්ණයි. සංකීර්ණයි කියන්නේ මෙතන කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවානේ. සමහර පුණ්‍ය පාප කර්ම සංසාරේ යම් තාක් කල් ඉන්නවද ඒ තාක් කල් සිද්ධි නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. සමහර ඒවා එච්චර ශක්තිමත් නැහැ. ඒ කාලය ඉවර වුණාම ඉවරයි. සමහර ඒවා එකපාරයි. ඒක එහෙම තියෙනවා. ඒ නිසා තමයි කර්මය අනිච්ච වෙන්නේ. ඒක නිශ්චිත නැහැ කර්මය. කර්මය එළිලා ඉන්න බෑ අපිට. ඒ ගැන විශ්වාසයෙන් ඉන්න බෑ කර්මයෙන්. කර්මක්ෂය කරන්න වෙන්නේ ඒ නිසා. කර්මය එළිලා ඉඳලා විමුක්තියක් නැහැ, සැනසෙල්ලක් නැහැ. ඒ දෙවිදිය තුන්වෙනි ආකාරයේ සිටීම මේ ක්‍රියා කිරීම තමයි මුකුත් නොකර ඉන්න එක. හිතන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. සිද්ධියක් වෙනවා. සම්පූර්ණයෙන් දැනුවත් වෙ ඉන්නවා. හැබැයි ඒ ගැන හිතන්න දෙයක්වත් නැත්නම්, කියන්න දෙයක්වත් නැත්නම්, කරන්න දෙයක්වත් නැත්නම් මොකටද වෙහෙසෙන්නේ? නැත්නම් මොකටද වෙහෙසෙන්නේ? එතන කාය කම්මයක් වෙන්නෙත් නැහැ, වචී කම්ම වෙන්නෙත් නැහැ, මනෝ කම්ම වෙන්නෙත් නැහැ. කිසිම කර්මයක් නැහැ. ඒ තුන්වෙනි ආකාරය. හතරවෙනි ආකාරය තමා ඒත් කර්මයක් වෙන්නේ නැහැ. නමුත් හිතන්න පුළුවන්. හිතුවටම කර්ම වෙන්නේ නැහැ. තමන්ව අයින් කරලා හිතන්න පුළුවන් නම්, කේන්ද්‍රයක් නැතුව හිතන්න පුළුවන් නම්, يعني මම කියන කේන්ද්‍රයෙන් තොරව හිතන්න පුළුවන් නම් ඒ මම කියන කේන්ද්‍රයට දේවල් ආකර්ෂණය කරගන්න, ලං කරගන්න ඒ ඕනකමින් තොරව හිතන්න පුළුවන් නම්, කියන්න පුළුවන් නම්, කතා කරන්න පුළුවන් නම් එතන ක්‍රියා වෙනවා, කර්මයක් වෙන්නේ නැහැ. ක්‍රියා වෙනවා, කර්මයක් වෙන්නේ නැහැ. කර්මයක් වෙන්න නම් මමත්වයේ කේන්ද්‍රය තියෙන්නටම ඕනේ. මම කියන කේන්ද්‍රය අනිවාර්යයි. මොනම ආකාරයක හෝ කර්මයක් වෙන්න. ඒන්තරෝ මම නෑ. හැබැයි එතන යමක් කිව්වොත් හොඳයි අනිත් අයට, යමක් කළොත් හොඳයි අනිත් අයට. කිසිවක් ගන්න, ප්‍රශංසාවක් ගන්න, ස්තුතියක් ගන්න ඒ කිසිම හැඟීමක් නෑ. ඒ ඕනකමකුත් නෑ, එපා කීමකුත් නෑ. එපා කියන්නේ තෝනේකමනේ. එහෙමත් නෑ. ඒ මම නෑ එතන තියෙන්නේ කරුණාවයි ප්‍රඥාවයි. මේ දෙක තියෙන්න ඕනේ. කරුණාව තියෙන්නත් ඕනේ, ප්‍රඥාව තියෙන්නත් ඕනේ. කරුණාව තියෙන්නේ අනිත් අයට යහපතක් වෙනවා. මෙහෙම කිව්වොත් අනිත් අයට යහපතක් වෙනවා. යහපතක් වෙන්න ආකාරයේ දෙයක් තමයි කියන්නත් ඕනේ. කරුණාව තියලා, කරුණාව හින්දා කියලා කබලෙන් ලිපට වැටෙන දෙයක් කියලා වැඩක් නැහැ. ගොඩේ ඉන්න පුළුවන් දෙයක්. ඒකට ප්‍රඥාව ඕන. කරුණාවෙන්, හුදු කරුණාවෙන් හා ප්‍රඥාවෙන් හිතන්නත් පුළුවන්, කියන්නත් පුළුවන්, යමක් කරන්නත් පුළුවන්. එතනත් කර්මයක් වෙන්නේ නෑ. කර්මයක් නොවන ආකාරයේ දෙවිධයක්, කර්මයක් වෙන ආකාරයේ දෙවිධයක් තියෙනවා. හතර විදිහක් තියෙනවා. සිද්ධි. සිද්ධියකදී අපිට මුහුණ දෙන්න පුළුවන් ආකාර හතර. දැන් මේ ආකාර හතර පේනකොට, මේ ආකාර හතර අපිට හඳුනා ගන්න ලැබෙන විට, දැන ගන්න ලැබෙන විට, එක පැත්තකින් බයක් එනවා. දැන් බයකුත් එනවා. දැන් සිද්ධියක් මේ අතහැරලා දාන්න බෑ ලේසි. ඒක ඔහෙල ඉස්සලා යවන්න බෑ. මේකෙන් අපි නොදැනුවත් කර්ම වෙන්න පුළුවන්. කර්මයක් වෙන්න අපි දැනුවත් වෙන්න ඕනේ නැහැ. දැනුවත්ද නැද්ද කියන එක වැදගත් නැහැ. ඒ ෆෝන් එකේ යමක් ස්පර්ශ වුණාම ඒ අතුරු පූර්වේ ඒ ක්‍රියාව වෙනවා. කාගේ හරි කාට හරි යමතුමක් ගන්න කියන යතුරු ලැබුණොත් කීබෝඩ් එකේ ඒ කී එක ටච් වුණොත් ඒ යමතුමට යනවා. පණිවිඩයක් යනවා. එතනදී ඒක අපි දැනුවත්වද කළේ, හිතාමතාද කළේ, ඕනේ කමින්ද කළේ නැද්ද, ඒව වැදගත්. ඒක අහන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. දැනුවත්ව කළත් නොදැනුවත්ව කළත් ප්‍රතිඵලයක් තියෙනවා. වැඩිපුරම කර්ම වෙන්නේ නොදැනුවත්ව. දැනුවත්ව නොවේ නොදැනුවත්ව. වැඩිපුර කර්ම වෙන්නේ, කියන්නේ වැඩිපුර හිතෙන්ද හිතනේම අපි දන්නේ. භාවනාවේදී පහුගිය උදේ භාවනාවේදී අපි අපේ හිත දිහා බලන් ඉන්න උත්සාහ කළා. මොනතරම් අමාරුද කියා තේරුණානේ හිත දිහා බලාගෙන සිටීම. ඒ බලන්න උත්සාහ කරන විටත් හිත දිහා බලන්න අමාරුයි. හිත හරියට පේන්නේ නැහැ. අපි ඒ වෙන කිසිම වැඩක් නොකර සියලු වැඩ අත්හැර වෙනම තැනකට ඇවිත් අමුතුම ඉරියව්වක වාඩි වී ඒ කෙරෙහිම අවධානයෙන් හිටියත් ලේසි නෑ. සිතවිලි හිත දකින්න, හිතින් දකින්න ලේසි නෑ. ඉතින් එහෙම උත්සාහයක් නොකර, එහෙම තැනකට එන්නෙත් නැතුව ඔහේ ඉන්න විට මොන තරම් දේවල් හිතෙනවද? අපි දන්නේ නෑනේ හිතෙනවා. ඒ සිතීම් හැම සිතීමක්ම කර්මයක් වෙන්නේ නෑ. නමුත් කර්මයක් වෙන සිතීමුත් ඔය අතර තියෙනවා. අපි දන්නේ නෑ. මොනතරම් වචන කතා කරනවද දවසකට? හැම වචනයකින්ම කර්මයක් වෙන්නේ නැහැ. නමුත් කර්මයක් වෙන වචන තියෙනවා. කතා බහ තියෙනවා. අපි දන්නේ නැහැ. හැබැයි එහෙම අපි කතා කරලා තියෙනවා. ක්‍රියා තියෙනවා. ඒත් අපි දන්නේ නැහැ. අපි කරන හැම ක්‍රියාවක්ම අපි දන්නේ. බොහොම ටිකයි දන්නේ. හැබැයි නොදැනගෙන හිටියා කියලා එහෙම ක්‍රියාවකින් කර්මයක් නොවී තියෙන්නේ. වෙන්න පුළුවන්. දැන් මෙහෙම කියනකොට චේතනාව කර්මයේ වෙනවා නේ. එතකොට නොදැන කරන ක්‍රියාවක් කොහොමද කර්මයේ වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. මේ චේතනාවක් නැතුව කරන ක්‍රියා ගැන නෙමෙයි කියන්නේ. චේතනාවක් ඇතුව තමයි හැම ක්‍රියාවක්ම කරන්නේ. නමුත් සිහිය නැහැ. අපි දන්නේ නැහැ. හැම චේතනාවක් ඇති වුණු බව දන්නෙත් නැහැ. ඒ චේතනාවට අනුව කතා කළ බව දන්නෙත් නැහැ. ක්‍රියා කළ බව දන්නෙත් නැහැ. ඔහේ යාන්ත්‍රිකව ඉන්නවා. යන්ත්‍රයක් වගේ වැඩ කර. යන්ත්‍ර තමා කර්ම නිෂ්පාදනය කරන්නේ. කර්ම නිෂ්පාදනය කරන්නේ යන්ත්‍රයක් පමණයි. යන්ත්‍රයකට පමණයි නිෂ්පාදනයක් කරන්න පුළුවන්. නිසා කර්ම නිෂ්පාදනය වෙන්නේ යාන්ත්‍රික ජීවිතයකින්. යන්ත්‍රයක් වගේ නොදැන කරන, නොදැන ඉන්න ජීවිතයකින් තමා කර්ම රැස් වෙන්නේ. හැබැයි විඳින විට අනේ මන් දන්නේ නැහැ කියන්ට බෑ. මං අහිංසකයි. එහෙම එකක් කළා කියලා මන් දන්නේ නැහැ. උසාවියකේ නිදහසට කාරණයක්, සමාවට කාරණයක් වුණාට කර්මයට එහෙම වෙන්නේ නැහැ. අවසාන කාරණය අනිත්‍ය නිසා කර්ම කරනවා. අනිත්‍ය නිසා අනිත්‍යගේ පෙළඹවීමට බලකිරීමට සහ අනිත්‍යගේ හිත සතුටු කරන්න. එයාගේ පෙළඹීමකුත් නැහැ බලකිරීමකුත් නැහැ. නමුත් අනිත්‍යගේ හිත සතුටු කරන්න. ඒ අයව සතුටු කරන්න කර්ම කරනවා. දැන් මේවා හොඳ වුණත් නරක වුණත් ඒ කර්ම වල වගකීම අපි බාර ගන්න ඕනේ. ඒ පෙළඹුවේ කවුද? බලකරේ කවුද? කාගේ හිත සතුටු කරන්නද මේ කර්මය කළේ? මේවා නිදහසට කාරණා නොවේ. තව කෙනෙක්ගේ කේලමක් අහලා කෙනෙක් කර්මයක් කරන්න බේක විපාකේ තනියම තමයි විඳින්න වෙන්නේ. බලකිරීමට කර්මයක් කළත් විපාකේ තනියම විඳින්න වෙන්නේ. ඒ විපාකේ විඳින විට අර බල කරපු අයයි පොළඹවපු අයයි ඒ කේලම් කිව්වනම් ගතු කිව්වනම් ඒ අය ඔක්කොම එකට ඇවිල්ලා අර කර්මය සමසමව බෙදාගන්නේ නැත. ඒ විපාකේ බෙදාගන්නේ නැත තනිව. කර්මය නඩු වහන දවසට අපි තනි වෙනවා. සාක්ෂිකාරයෙනුත් නැහැ, නීතිඥයෙනුත් නැහැ. කවුරුවත් නැහැ. අපේ පැත්තට කතා කරන්න කිසි කෙනෙක් නැහැ. විරුද්ධව ඕනේ තරන්නේ. අපේ හෘද සාක්ෂිය පමණයි එතන තියෙන්නේ. හෘද සාක්ෂිය පමණයි සිටින එකම සාක්ෂිකරු. සෑම සිටීමක් ගැනම අපට වගකීමක් තියෙනවා. කටින් එළියට දාන හැම වචනයක් ගැනමත් වගකීමක් තියෙනවා. කරන හැම ක්‍රියාවක් ගැනමත් කරන කෙනාට ලොකු වගකීමක් තියෙනවා. භාවනාව වග කිව යුතු අයකුව තමා නිර්මාණය කරන්නේ. කිසි වගකීමක් නැති කෙනෙකු නොවේ. වගකීමක් සහිත කෙනෙකු තමයි භාවනාව නිර්මාණය කරන්නේ. යා සිද්ධි පාලනය කරන්න යන්නේ නැහැ. සිද්ධි පාලනය කරන්න බෑ. සිද්ධි වල ඉවරෙකුත් නැහැ. සිද්ධි වල ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් ඒ හැම සිදුවීමකදීම ඒ වගකීම යුතු මනසෙතෙන් එනවා. මනෝවිද පරිසං වෙන්න. පිනක් කරගන්නත් පුළුවන්. පවක් කරගන්නත් පුළුවන්. මුකුත් නොකර ඉන්නත් පුළුවන්. නිහඬව ඉන්නත් පුළුවන්. කතා කරන්නත් පුළුවන්. කතා කරන්න ඕනේ තැනක නිහඬව සිටීමත් පවක්. කතා කරන්න ඕනේ තැනක නිහඬව සිටීමත් පවක්. නිහඬව සිටිය යුතු තැනක කතා කරන්න ගියාම එතනින් පවක් වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් පවක් වෙනවා කියන්න බෑ, වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම සිදුවීමකදී තමන්ව පැත්තකට දාලා මම අයින් කරලා මට මොනවද ගන්න, දැන් ගන්න හරි පස්සේ ගන්න හරි වාසියක් සලස ගන්න හරි අවාසියකින් බේරෙන්න හරි ඒ චේතනා ඒ ලාභ අපේක්ෂා සියල්ල පැත්තකට තරලා මම නෑ මම නෑ හැබැයි අනිත් අය වෙනුවෙන් ඒ අයට යහපතක් වෙන දෙයක් කියන්නත් පුළුවන් කරන්නත් පුළුවන් ක්‍රියාවක් පමණයි. ඒතර ක්‍රියා එකක් කර්ම තව එකක්. මේ ආකාර හතර හොඳට හඳුනාගත්තොත් හිතවතුනි මේ තමා විමුක්ති මාර්ගය. මෙතන තියෙනවා සම්මාදිට්ඨි දෙකම. කම්මස්සකතා සම්මාදිට්ඨියයි ලෞකික සම්මාදිට්ඨියයි කියන්නේ ආශ්‍රව සහිත සාසවා පුණ්‍ය භාගියා කියන සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි මේ දෙකම ඇති කරගන්න පුළුවන්. හැම සිද්ධියකදීම දොරවල් හතරක් තියෙනවා. අරගන්න පුළුවන්. හතරෙන් එකක් අරගන්න පුළුවන්. කැමැති දොරකින් කැමැති තැනකට යන්න පුළුවන්. ඒට සිද්ධිය වැදගත් නැහැ. සිද්ධිය වැදගත්ම නැහැ. අපායට යන්න ඕන කෙනාට අපායට යන්න පුළුවන්. සුගතියට යන්න ඕන කෙනාට සුගතියට යන්න පුළුවන්. කොහෙටවත් නොයා ඉන්න ඕන කෙනාට නොයා ඉන්නත් පුළුවන්. ලෝකෙට යහපතක් කරන්න ඕන කෙනාට යහපතක් කරන්නත් පුළුවන්. කොහෙටවත් තමන් යන්නේ නැතිව. මේ වගකීම ගැන දැනුවත් වෙන්න. වගකීම ගැන දැනුවත් වෙන්න. ඒ දැනුවත් වුණු මට්ටමට සීලය රකින්න පහසුයි. ඒ වගකීම ගැන දන්නේ නැති හිතට සීලය මහා බරක්. ඇයි? ඇයි කියන ප්‍රශ්නේ නෝ. ප්‍රසිද්ධියේ සීලය අප්‍රසිද්ධියේ සීලය අපි දෙකක් කරගන්න. එහෙම දෙකක් නෑ. මේක කර්මයට අපි තනියම දේ කර්මය කරේ. ප්‍රසිද්ධියද අනිත් අය දන්නවද එහෙම කර්මයක් කරා කියලා දන්නේ නැද්ද? ඒව වැදගත් නෑ. ඒ නිසා තමයි කර්මය විනිශ්චය කරන වෙලාවේ අනිත් අය ගෙන්නන්නේ නැත්තේ සාක්ෂි වලට. මෙයා මෙහෙම එකක් කරාද නැද්ද අහන්න කවුරුවත් එන්නේ නෑ. ඒ කාටවත් සාක්ෂි දෙන්න බෑ. ගෙන්නන්නෙත් නෑ. හෘද සාක්ෂිය පමණයි එතන තියෙන්නේ. මේ වගකීමක් සහිත හිතක් අනිත් අය එක්ක හිටියත් තනියම හිටියත් ඉන්න එක විදියට. එතන දෙබිඩි චරිතයක් නෑ. එක විදියට. සීලය එතන තියෙනවා. සිල්වත් සිටීමත් පහසුයි. කාටවත් පේන්නවත් කාවත් රවට්ටන්නවත් නෙවෙයි. සිහියත් එතන තියෙනවා. අවධානයක් තියෙනවා. මේ සියල්ල එකතු වුණාම සමාධියක් එනවා. මේකකටවත් සිද්ධිය අදාළ නැහැ. මේ සියල්ල සිද්ධීන් වලින් නිදහස්. සීලයත් නිදහස්. සිහියත් නිදහස්. අවධානයත් නිදහස්. සමාධියත් නිදහස්. කිසිම සිද්ධියකට බෑ එබඳු කෙනෙකුව දුස්සීලයක් කරන්න. සිහිය නැති කෙනෙක් කරන්න. විපිලිසර හිතක් ඇති කරන්න. සිද්ධි වලට බෑ. කායිකව කොහේ හිටියත් කායිකව කොහේ හිටියත් මානසික වර්තමානයේ ඉන්නවනම් සහ මේ කාරණා පිළිබඳ දැනුවත් උත්සාහ කරනවා නම් හදවතින් ඉන්නේ දහමත් එක්ක. හදවතින් ඉන්නේ දහමත් එක්ක. මානසික වර්තමානයේ ඉන්න හදවතින් දහමත් සමග ජීවත් වෙන්නේ.